You're with SBS Radio.
සිකුරාද දවසේ සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්න අපි සූදානම් වෙන්නේ මේ වරේටත් ලෝක කුසල ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වෙතටයි සියල්ලන්ගේම දෑස් යොමු වෙති වෙන්නේ. අදත් අපි ඒ සඳහා තමයි වැඩි වරක් ලබා දෙන්නේ අපේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන්. ඊ අවසන් වුණා දෙවන අවසන් පූර්ව තරගයේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේ වසර 27කට පසුව නැවතත් ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා ඊයේ දවසේදී ඔස්ට්‍රේලියානුවන් පරාජය කරමින් සුසුකම් ලැබුවා. ඒ කාරණාවත් සමගින් අද දවසේදී අපි සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපේ හිතවතාවිල්ලා ඉන්නවා සුපුරුදු විදිහටම ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් සුබ උදෑසනක් රංගන.
ආයුබෝවන් මදුර සුබ උදෑසන.
හොඳයි, නොසිතූ ආකාරයෙන් එහෙට මෙහෙට පෙරලෙන ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ දෙකම නිමාවට පත්වෙමින් අවසන් මහා තරඟයටයි අපි දැන් එළඹිලා තිබෙන්නේ. අපි පටන්ගමු රංගන අපේ කතාබහ. ඊයේ දවසේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු පිල පරාජයට පත් කරමින් එංගලන්තය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව විශේෂයෙන්ම අර මං කලින් කිව්වා වගේ වසර 27කට පස්සේ තමයි එංගලන්තය එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසාන මහා තරගයට පිවිසෙන්නේ.
ඔමදර ඔබ සඳහන් කළ ආකාරයටම මම හිතන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 8කින් ඉතාමත්ම පහසු ජයක් වාර්තා කරන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා. මෙහි තවත් විශේෂත්වයක් තමයි මදර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ 12 වෙනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි මෙවර පැවැත්වෙන්නේ. අවස්ථා 8කදී අවසන් පූර්ව වටේ සඳහා මේ වන විට ඔවුන් සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව ප්‍රථම වතාවට තමයි ඔවුන් අවසන් පූර්ව වටෙන් තරගාවලියකින් ඉවත් වන්නේ. ඒ අනුව වසර 27කට පසුව තමයි එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසෙන්නේ. ඒ අනුව මෙවර තරගාවලියේ තරඟ 47ක් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. තවත් එක් තරගයක් පමණයි පැවැත්වීමට නියමිත වන්නේ. ඒ අවසන් මහා තරගයයි. තරංගාවලිය බොහෝ වෙනස්කම් වලට ලක් වුණා, බොහෝ උත්සාහස් වීමට ලක් වුණා. ඒ අනුව ඉතාමත්ම තියුණු සහ උද්වේගකර තරංගාවලියක අවසානයටයි මේ වන විට 12 වෙනි ලෝක කුසලාන ක්‍රිකට් තරංගාවලිය පැමිණ තිබෙන්නේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් මේ තරංගාවලියේ තමන්ගේ අවසන් තරඟ 6න් 6ම තීරණය කර තිබෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. එම තරඟ 6ම ඔවුන් ජයගෙන තිබෙනවා. එනිසා වන්නට ඕනේ මේ අවසන් පූර්ව තරඟයේදීත් ඔවුන් තීරණය කරන්නට ඇත්තේ පළමුවෙන් පන්දුවට පහර දෙන්නට. නමුත් ලබාගත්තේ ලකුණු 223ක් පමණයි. ඒ අනුව තමයි එංගලන්ත කණ්ඩායමට ඉතාමත්ම පහසු ඉලක්කයක් හිමිවන්නේ. ඔවුන් පන්දු වාර 32යි එක් පන්දුවක් තුළ කඩුලු 2ක් පමණක් දැවී එම ට්‍රැක් ඩ්‍රහේ ඉලක්කය පසු කරන්නට සමත් වෙනවා. 1992 වසරේ වයස අවුරුදු 6ක් වූ ඉයන් මෝගන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමත් වෙනවා. තමා නායකත්වයේ ලබා දුන් එංගලන්ත කණ්ඩායම වසර 27කට පසු අවසන් මහා තරගයේ දක්වා රැගෙන එන්නට යන මෙවර තරගාවලියේ එක් අවස්ථාවක තරගාවලියෙන් එළියට විසිවීමට ඉඩ තිබූ එංගලන්ත කණ්ඩායම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හමුවේ තරගයේ පරාජයට පත්වීමෙන් පසුව නැවතත් ඉතාමත්ම දක්ෂ ලෙස තරගාවලියට අවතීර්ණ වෙමින් ඔවුන්ගේ සුපුරුදු රිද්මය ළඟා කරගෙන තිබෙන බව සඳහන් කරන්නට පුළුවන්. එංගලන්ත කණ්ඩායම මූලික වටේ නිමාවට පත් කරේ 3 වන ස්ථානයෙන් තරග 9න් 6ක් ඔවුන් ජයග්‍රහණය කළා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයෙන් තමයි මූලික වටේ නිමාවට පත් කරේ. තරග 9න් තරග 7ක් ඔවුන් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ඒ වගේම ඔස්ට්‍රේලියාව කියන්නේ මීට පෙර අවස්ථා 5කදී ලෝක ශූරතාව හිමි කරගෙන සිටින්නා වූ කණ්ඩායමක්. 2015 තරගාවලියේ ශූරතාව හිමි කරගත්තේ ඔස්ට්‍රේලියාවයි. එංගලන්තය පිළිබඳව සඳහන් කරනවා නම් 1979, 1987 සහ 1992 තරගාවලිවල ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිස තිබෙනවා. ඒ අනුව මේ ඔවුන්ගේ සිව්වන අවස්ථාවයි. නමුත් මීට පෙර අවස්ථා 3ේදීම ඔවුන්ට වාසනාව තිබුණේ නැහැ ලෝක කුසලානයක පහස විඳින්නට. ක්‍රිකට් ක්‍රීඩාව ලෝකෙට හඳුන්වා දුන් රට වුණත් ඔවුන්ට ඒ වාසනාව එතෙක් තිබුණේ නැහැ. ඔස්ට්‍රේලියාව අවස්ථා 8කදීම අවසන් පූර්ව තරගයකට එන්න සමත් වුණා. මීට පෙර අවස්ථා 7ේ මොවුන් සමත් වෙනවා ඒ ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට. යනුව මෙවර තරගාවලියේදී වැඩිම කඩුලු ලාභය බවට පත්වෙත් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්. නමුත් ඔහුට වාසනාව තිබුණේ නැහැ අවසන් මහා තරගයට පිවිසෙන්නට. මෙම තරගයේදී ඔහු ලබා ගත්තේ එක් කඩුල්ලක් පමණයි. එවගේම මෙම තරගයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් කුමා ධර්මසේන තමයි තරගයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේ. එවගේම රංජන් මඩුගල්ල මහතා තමයි තරග තීරකවරයා ලෙස කටයුතු කළේ. ඒ අනුව මෙම තරගයේදී ජේසන් රෝයිගේ දැවියාම සම්බන්ධයෙන් විනිසුරු කුමා ධර්මසේන ලබා දුන් තීරණයට පිතිකරුවා විරෝධතාව දක්වන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් ICC තීරණය කළා තරගයේ අනතුරුව ජේසන් රෝයිට තමන්ගේ තරණ ගාස්තුවේ 30% දඩයක් සමුනවන්නට තවමත් අවසන් මහා තරගයේ විනිසුරුවන් සහ තරග තීරකවරුන් නම් කර නැහැ. බලමු ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනට සහ රංජන් මඩුගල්ල මහතාට එම අවස්ථාව හිමි වේවිද කියලා. ඒ අනුව දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරමින් එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකීන් ලෙස අවසන් මහා තරගයේ අවස්ථාව හිමි කර ගන්නට සමත් වෙනවා.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි අවසන් පූර්ව තරගයේ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති තරගයේ පිළිබඳව. ඉන්දියාවට නොසිතූ ආකාරයේ පරාජයක් අත්කර දෙමින් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වෙමින් මේ ලෝක කුසලන තරගාවලියේ අවසන් මහා තරගයට සුසුකම් ලැබුවා. රංගන නවසීලන්තය හමුවේ ඉන්දියාව ලැබූ පරාජයෙන් අනතුරුව ඉන්දියාවේ ක්‍රිකට් නායක විරාත් කොහලි පවා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරමින් විශේෂයෙන්ම මේ ලෝක කුසලන තරගාව ආකෘතිය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින් පවතිනවා. මේ වන විටත් අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න කැමතියි.
මම හිතන්නේ මధుර ලෝක කුසලාන තරංගාවලියේ ආකෘතියේ වරදක් විරාත් කොහලිට තේරෙන්නේ තරංගාවලියේ අවසන් පූර්ව තරගෙන් පරාජයට පත් වූ පසුයි. නමුත් මේ තරංගාවලියේ ආකෘතිය සම්බන්ධයෙන් තරංගාවලියට පෙර සියල්ලන්ම දන්නවා. නමුත් මේ තරගයේ පරාජය ඔවුන්ට දරා ගන්නට බැහැ. ඒ තමයි මේට ප්‍රධානතම හේතුව. නවසීලන්තයේ සමත්වනවා ලක්ෂණ 18කින් ඉන්දියාව පරාජයට පත් කරන්නට. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා මధుර. ඒ තමයි තරගයේ පළමු දිනේදී වර්ෂාව නිසා නවත්වනවා. ඒ වන විට නවත්වා තිබූ තැන සිට තමයි දෙවන දිනේදී නැවතත් තරගයේ ආරම්භ කරන්නේ. ඒ අනුව එතෙක් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම නැවතත් දෙවන දිනේදී පිටියට පිවිස තමන්ගේ නියමිත පන්දු අර සංඛ්‍යාව අවසන් කරනවා. නවසීලන්තය ලබා ගන්නේ කඩුලු 8කට ලකුණු 239ක්. ඉතාමත්ම ලෙහෙසි ඉලක්කයක් ඉන්දියාවට හිමිවන්නේ. නමුත් ඔවුන් සමත් වන්නේ නැහැ එය පසු කර යන්නට. පන්දු අර 49, පන්දු 3ක් තුල ඔවුන් සියල්ල දැවී යනවා ලකුණු 221කට. මං හිතන්නේ මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම ඉන්දියාව වැනි කණ්ඩායමකට දරා ගන්නට හැකියාවක් නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් ජයග්‍රහණයේ පමණක් බලාපොරොත්තුව පැමිණෙන කණ්ඩායමක්. එවැගේම මధుර සඳහන් කරන්නට ඕනේ ඔවුන් එක් අවස්ථාවක හිතාමතාම තරගයක් පරාජයට පත්වනවා. එංගලන්තයේ සමග පැවැත්වූ තරගයේ ඔවුන් හිතන්නට ඇති හිතාමතා තරගයක් පරාජයට පත්වනවා වගේම අවශ්‍ය මොහොතක තරගයක් ජය ගන්නටත් ඔවුන්ට හැකියාව තිබෙනවා කියලා. නමුත් අවශ්‍යම තරගය ඔවුන්ට ජය ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. විරාත් කොහලි සඳහන් කරන ආකාරයට සමස්ත තරගයේම ආධිපත්‍ය රඳවා ගන්නට ඉන්දියාව සමත් වෙනවා. නමුත් විනාඩි 40ක් හෝ 45ක් වැනි කාලයක් තුල තමයි ඔවුන්ට තරගයේ ගිලිහියන්නේ. නමුත් එම කාල සීමාව තුල බිලියනයක් පමණ වන ඉන්දියා ජනතාවට තමන්ගේ ලෝක කුසලාන සිහිනයේ මගහැර යනවා. අන්න ඒ තමයි විශේෂත්වය වන්නේ. තරගයක් තුල සෑම විනාඩියක්ම කතරම් වටිනවාද යන තමයි මෙම තරගයේදී පැහැදිලි වන්නේ. ඒ වගේම විරාත් කොහලි සඳහන් කර තිබුණා තරගයෙන් පසුව මේ තරගය පැවැත්වෙන කැලැස්ම පිළිබඳව තමන් සෑහීමකට පත්වන්නේ නැහැ. යම් ආකාරයකින් IPL තරගාවලිය පැවැත්වෙන ආකාරයට පළමු වටේ නිමාවට පත්වන විට ප්‍රථම ස්ථානයේ සිටින කණ්ඩායමට එක් අවසන් පූර්ව තරගයකින් පරාජයට පත් වූ පමණින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන්නේ නැතිව IPL තරගාවලියට සමාන ආකාරයෙන් තවත් අවස්ථාවක් ලැබෙනවා නම් තමන් ඊට කැමති වෙන බවත් ඔහු සඳහන් කර තිබුණා. මං හිතන්නේ 2023 වසරේ ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි. ඔවුන් තම රටේදී පැවැත්වෙන තරගාවලිය තමන්ට අවශ්‍ය නීති රීති සකස් කරගනිමින් කෙසේ හෝ ශූරතාව දිනා ගන්නට උත්සාහ කරන ආකාරයක් තමයි ඔවුන් පෙන්වන්නේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නීති රීති පිළිබඳව සෑම කණ්ඩායමක්ම හොඳින්ම දන්නවා. තරගාවලියෙන් පරාජයට පත් වූ පසුව විරාත් කොහලි වැනි ඉතාමත්ම හොඳ කීර්ති නාමයක් රඳවාගෙන සිටින්නා වූ ක්‍රීඩකයෙක් සහ නායකයෙක් තරගෙන් පසුව අවසන් මාධ්‍ය හමුවේදී මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම මං හිතන්නේ ඔහුට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. IPL තරගාවලියක් වැනි තරගාවලියක තරග සැලැස්මක් ලෝක කුසලාන තරගාවලියකට කොයි ආකාරයෙන්ද ආදේශ කරන්නේ කියන ප්‍රශ්නාර්ථයක් මතුවනවා. ඒ අනුව ඉන්දියාව මීට වඩා නිහතමානී විය යුතුයි. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාව වූ පමණින් ඔවුන්ට තරගයක් මැදදී ජයග්‍රහණය කිරීමට නම් දක්ෂතාව අවශ්‍ය වන බව තමයි පැහැදිලි වන්නේ. ඉන්දියාව තමන්ගේ මුල් පෙළ පිටිකරුවන් තිදෙනාගෙන් කොයිතරම් දුරට යකුණාද කියන සාධකයේ පැහැදිලි වනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි තරගයක මුල් පෙළ පිටිකරුවන් තිදෙනාම එක් ලකුණකට දැවී ගියේ. ඒ අනුව ඉන්දියා කණ්ඩායමේ රෝහිත් ශර්මා, කේල් රාහුල් සමගින් විරාට් කෝලි 1 ලකුණකට දැවී යනවා. අන්න ඒ කාල සීමාවේදී තමයි ඉන්දියාවට මේ තරගය ගිලිහෙන්නේ. ඒ කාල සීමාවේදී තමයි නව ශ්‍රීලන්තේ මේ තරගයට පිවිසෙන්නේ. එයනු ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව නිමවට පත්වනවා. පළමු වටේ ඔවුන් තරග 9-7 ජයග්‍රහණය කරමින් ප්‍රථම ස්ථානයෙන් තරගාවලියේ පළමු වටේ නිමවට පත් කරන්නට සමත් වෙනවා. ඒ අනුව වන්නට ඕනේ ඉන්දිය කණ්ඩායමට මේ ජයග්‍රහණය දරා ගන්නට බැරි. ඔවුන් මීට පෙර අවස්ථා දෙකකදී ලෝක ශූරතාව හිමි කරගෙන තිබෙනවා. 1983 සහ 2011 අවසරවලදී ඉන්දියාව මේ 7 වන වතාවට තමයි ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටේ සඳහා පිවිසියේ. ඒ අනුව නව ශ්‍රීලන්තේ පැත්තෙන් ගත් කල ඔවුන් 2015 වසරේදී අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් වුණා. ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා. එනෝ කේන් විලියම්සන් කියන්නේ මේ තරගාවලිය ඉතාමත්ම අභීත නායකයෙක් කියලටත් පුළුවන්. ඉතාමත්ම වගකීම් සහගත ලෙස තමන්ගේ කණ්ඩායම මෙහෙවා ඒ ස්ථානයට පැමිණි නායකයෙක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. විරාට් කෝලි වැනි නායකයෙක් නොවේ කේන් විලියම්සන් කියන්නේ. අනුව කේන් විලියම්සන් මේ ලැබුණු අවස්ථාවත් මෙහෙසියෙන් අතහරින්නට ඉඩක් ඇති බවත් සඳහන් කරන්නට ඕනේ. අපි බලමු කොයි ආකාරයෙන් මේ තරගාවලිය අවසන් මහා තරගයේ ක්‍රියාත්මක වේවිද කියලා. ඒ වන විට ඉන්දියාවෙන් වාර්තා වන ආකාරයට මහේන්ද්‍ර සිං ධෝනි එක්දින තරග දිවියෙන් සමු ගැනීමට ඉඩ තිබෙන බවත් වාර්තා වනවා. නමුත් ඔහු මේ සම්බන්ධයෙන් තවමත් සිර යමක් ප්‍රකාශයට පත් කර නැහැ. මේ පරාජයෙන් පසුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම කනගාටුවට පත්වන බවත් සඳහන් කර තිබුණා. යනු සමස්ත ඉන්දිය ජනතාවම බිලියනයක් වන ඉන්දිය ජනතාවම ශෝකයට පත් වූ දිනයක් ලෙස මේ පළමු අවසන් පූර්ව තරගයේ පැවැත්වුණු දිනය හඳුන්වන්නට පුළුවන් මදුර.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ බෙවර ලෝක කුසලන තරගාවලියේ අවසන් මහා තරගයේ සම්බන්ධයෙන්. එංගලන්තයේ සහ නව ශ්‍රීලන්තයේ මේ වන විට සුසුකම් ලබා තිනවා. එළඹෙන ඉරිදා දවසේදී ලෝඩ්ස් ක්‍රීඩා පිටේදී තමයි මේ තරගය ආරම්භ වන්නේ. රංගන ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයේ සහ නව ශ්‍රීලන්තයේ ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකදී හමුවන ප්‍රථම අවස්ථාවමයි. මේ වන විට මොන වගේ බරක්ද කණ්ඩායම් දෙකටම පවතින්නේ විශේෂයෙන්ම ජයග්‍රහණය සම්බන්ධයෙන්?
ශූරතාවහිමිකර ගන්නා කණ්ඩායම බවට පත්වන්නේ නව ශ්‍රීලන්තයත් එංගලන්තයත් කිසිදු ශූරතාවක් මෙතෙක් හිමි කර ගන්නට සමත් වී නැහැ. එංගලන්තේ නම් මේ 4 වන අවස්ථාව අවසන් මහා තරගයට පිවිසි, නව ශ්‍රීලන්තය 2015 අවසන් මහා තරගයට පිවිසියත් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව එංගලන්තයට තමයි වැඩි පීඩනයක් තිබෙන්නේ. මක් නිසාදයක් තම මෞගිමේදී වසර 205ක් පැරණි ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී තමයි මේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. මේ සියලු බර තිබෙනවා එංගලන්තයට. නමුත් සඳහන් කරන්නට ඕනේ එන් මෝගන්, ජෝ රූට්, ජේසන් රෝයි වැනි ඉතාමත්ම ප්‍රබල පිටිකරන ලයිස්තුවක් එංගලන්තයේ සතුවනවා. බෙන් ස්ටෝක් සිටිනවා අමතක කරන්නට එපා. ඉතාමත්ම හොඳ රිද්මයකයි ඔහු සිටින්නේ. ජෝ රූට් පිළිබඳව කතා කරනවා නම් තරගාවලියේදී ලකුණු 549ක් ලබාගෙන තිබෙනවා. ජොනි බේල්ස්ටෝ ලකුණු 496ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. ජේසන් රෝයි ලකුණු 426ක් ලබා තිබෙනවා. ඒ අනුව පිටිකරුවන් ලෙස එංගලන්ත පිටිකරුවන් ඉතාමත්ම හොඳ රිද්මයක සිටිනවා. සම්දු යවන අතර ක්‍රිස් වෝක් ඉතාමත්ම ඉහළ රිද්මයක සිටිනවා. අවසන් පූර්ව තරගයේ වීරයා සම්මානය හිමි කරගන්නටත් සමත් වුණා. ඒ වගේම ජොෂ්වා ආචර් මෙවර තරගාවලියේදී කඩලු 19ක් බිඳෙලීමටත් සමත් වී තිබෙනවා. මාකුත් ඉතාමත්ම හොඳ පන්දු යවන්නේ කඩලු 17ක් බිඳලා තිබෙනවා. ඒ අනුව ඉතාමත්ම සමබර කණ්ඩායමක් තමයි කියන් මෝගන්ට හිමි වී තිබෙන්නේ. අනෙක් පසෙන් නව ශ්‍රීලන්තය පිළිබඳව කතා බහ කරනවා නම් නායකයා කේන් විලියම්සන් තමයි ඉදිරියෙන්ම සිටින්නේ. පිටිකරුවන් අතර ලකුණු 548ක් ඔහු ලබා තිබෙනවා තරගාවලිය තුළ. ඒ වගේම මේ තරගාවලියේ ඉහළම පිටිකරන සාමාන්‍ය රඳවාගෙන තිබෙන්නේ කේන් විලියම්සන් ලකුණු 91.33. ඒ අනුව ඔහු තමයි ඉතාමත්ම ඉහළ රිද්මයක සිටින්නේ. අපි එක්දින වර්ගීකරණය පිළිබඳව කතා කළොත් එංගලන්තයේ තමයි අංක 1 කණ්ඩායම නව ශ්‍රීලන්තයේ සිටින්නේ 3 වන ස්ථානයේ නවතම වර්ගීකරණයට අනුව. නමුත් පඳුර අවසන් වතාවට මේ ලෝක කුසලන තරගාවලියේ පැවැත්වුණු තරඟ පහෙන් නව ශ්‍රීලන්තයේ තරඟ දෙකක් පමණයි ජයගෙන තිබෙන්නේ. එංගලන්තයේ අවසන් තරඟ පහෙන් තරඟ 3ක් ජයගෙන තිබෙනවා. අප එය තවත් වෙන ආකාරයකට කතා කළොත් මදුර තමන්ගේ අවසන් තරඟ 4ෙන් 1 තරගයක් පමණයි නව ශ්‍රීලන්තයේ ජයගන්නට සමත් වී තිබෙන්නේ. ඒ අවසන් පූර්ව තරඟයේ ඊට පෙර තරඟ 3ම වුන් පරාජයට පත්වනවා. නමුත් එංගලන්තයේ තමන්ගේ අවසන් තරඟ 4ෙන් 3ක්ම එක දිගට ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙනවා. ඒ අනුව එංගලන්තයේ යම් ආකාරයකින් ජයග්‍රහි රිද්මේ සිටිනවා කියන්නට පුළුවන්. තමන්ගේ මෞබිමේදී මේ ලැබුණු අවස්ථාව කිසිසේත්ම එංගලන්තයේ පැහැර හරින්නේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. නව ශ්‍රීලන්තය 2015 තමන්ට මගහැරුණු කුසලානය මෙවර සොයා යනවාට කිසිදු සැකයක් නැහැ. ඒ අනුව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම තියුණු ක්‍රිකට් තරගයක් අපට ලැබෙන ඉරිදා ලෝස් ක්‍රීඩාංගණයේදී දැක බලා ගන්නට හැකියාවක් ලැබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මෙම තරගයේද මේ වන විට කාලගුණනා වැකියට අනුව නම් වර්ෂාවෙන් බාධාවක් නැහැ මදුර. නමුත් යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධාවක් ඇති වුවහොත් තරගයට අමතර දිනයක් නැහැ. ඒ අනුව සමශූරයින් ලෙස තමයි තරංගාවලිය අවසන් වීමට නියමිත වන්නේ. නමුත් වර්ෂාවෙන් නම් කාලගුණ අනාවැකියට අනුව කිසිදු බාධාවක් නැහැ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරංගාවලියේ අවසන් මහා තරගයේ පමණයි ඒ වන විට පැවැත්වීමට නියමිත වන්නේ.
සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කිරීමට මත්තෙන් අපි අවසන් වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ලෝක කුසලන තරඟාවලියට සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට නැවතත් පා තැබුවා. එහිදී මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා පුහුණුකරුවා විවිධාකාරයේ අදහස් දැක්වීම සිද්ධ කරා. මේ අදහස් ඇතැම් විට ආන්දෝලනාත්මක අදහස් බවට පත් වුණා. රංගන මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ යම්කිසි වෙනස්කමක් සිදුවීමට නියමිතව තිබෙනවාද, විශේෂයෙන්ම පුහුණුකරුවන් මාරු වීමට තිබෙනවාද, සහ මීළඟ ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන ආකාරයේ සූදානමක්ද පවතින්නේ කියන කාරණා පිළිබඳව මෙහිදී එහෙන් මෙහෙන් කාරණා වාර්තාවන්නට පටන් ගත්තා. අපි කැමති මේ පිළිබඳව සාරාංශයක් දැනගන්නට.
මදුර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයට පත් වීමෙන් පසුව පසුගිය සෙනසුරාදා ලෝක කුසලාන තරඟාවලිය ඉවත් වෙනවා. ඉන්දියාව හමුවේ කඩලු 7ක පරාජයක් ශ්‍රී ලංකාව හිමි කරගත්තා. ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානයෙන් තමයි මෙවර ශ්‍රී ලංකාව තරඟාවලිය නිමාවට පත් කරේ. තරඟ 9කින් තරඟ 3ක් පමණයි ඔවුන් ජයගත්තේ. තරඟ 4ක් පරාජයට පත් වුණා. ඒ අනුව පසුගිය සඳුදා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා. ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගන්නට කිසිදු නිලධාරියෙකු ගොස් සිටියේ නැති බව සඳහන් කරන්නට ඕනේ. නමුත් ගුවන්තොටුපළේදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ලසිත් මාලිංගගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වුණා. මේ ප්‍රශ්න වෘත්තීය මට්ටමේ ප්‍රශ්න නොවන බවත් අප පිළිගන්නට ඕනේ. ඊට ලැබුණු පිළිතුරු මාලිංගටම ආවේනික වූ පිළිතුරු බවත් අප පිළිගන්නට ඕනේ. ඒ අනුව එම තත්ත්වය එහිදී නිමාවට පත් වුණා. නමුත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මේ සඳහා සහභාගී වූ තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා ලබා දුන් ඇතම් පිළිතුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයකට ලක් වී තිබෙනවා. ඔහු එක්වරක් සඳහන් කළා ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 1 සිට අංක 6 දක්වා පිටිකරුවන් මෙවර තරඟාවලියේදී සාර්ථක වූ බව නැතිනම් ස්ථාවර වූ බව. නමුත් ඔහුට මෙහි සංඛ්‍යා දත්ත යම් ආකාරයකින් අමතක වී තිබෙන බවක් සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ පුරාවටම ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් පමණයි ලබා ගත්තේ. අපි සංසන්දනය කළොත් ඉන්දියා කණ්ඩායමේ රෝහිත් ශර්මා පමණක් ශතක 5ක් ලබා ගත්තා. ලසිත් මාලිංග පමණයි පන්දු යවන්නෙකු ලෙස තරඟාවලියේදී සාර්ථක උනේ. කඩලු 10ක් බිඳ හෙළුවා. පිටිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවේ මැදපෙළ අසාර්ථක වුණා. නමුත් ඔහු සඳහන් කළා මැදපෙළ අසාර්ථක වුණේ ශ්‍රී ලංකා මැදපෙළ පිටිකරුවන්ගේ මානසික තත්ත්වය ස්ථාවර මට්ටමක නොතිබුණු නිසා බවත්. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ ලෝක කුසලාන තරඟාවලියට ගිය 15 දෙනා පිළිබඳව 100%ක් සෑහීමකට පත්වන්නට බැහැ. ජෙෆ්රි වෙන්ඩසේ, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් කියන සියු දෙනාගෙන් එක් කඩුල්ලක් පමණක් හිමි කරගන්නට ජෙෆ්රි වෙන්ඩසේ සමත් වෙනවා. අනෙක් කිසිවෙකුගෙන් ශ්‍රී ලංකාවට කිසිදු සෙතක් උනේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් උත් අසන්තද මෙල් මහතා පිළිතුරු ලබා දිය යුතුයි. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳව ඔහු හොඳින් සඳහන් කර තිබුණා. ඉතාමත්ම දක්ෂ ලෙස පන්දු යැවූ බව. නමුත් මදුර මේ තරඟාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් බිඳ හෙළන්නේ කඩලු 30ක් පමණයි. ඒ සඳහා පන්දු වාර 219ක් ඔවුන් වැය කරනවා. අපි තවත් පැත්තකින් කතා කළොත් ඔස්ට්‍රේලියාවේ මිකෙල් ස්ටාක් පමණක් තරඟාවලිය තුළ කඩලු 27ක් බිඳ හෙළනවා. ඔහු ඒ සඳහා වැය කර තිබෙන්නේ ශ්‍රී ලංකාව සමස්ත කණ්ඩායමම වැය කළ පන්දු වාර සංඛ්‍යාවෙන් 3-1ක් පමණයි. ඒ අනුව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් එතරම්ම සෑහීමකට පත්වන්නට බැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ලකුණු සාමාන්‍ය එක් කඩුල්ලකට ලකුණු 26.14ක්. ඒ අනුව තරඟයක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 261ක්. මේ කිසිසේත්ම මේ තරඟාවලියේදී තරඟයක් ලබා දීමට තරම් තර්ජනාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවේ. කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවා. තරඟ 7ක් තුළ ලකුණු 143ක් පමණයි ලබා ගත්තේ. එකදු අර්ධ ශතකයක් හෝ නැහැ. නමුත් ඔහු සඳහන් කර තිබුණා කුසල් මෙන්ඩිස් කියන්නේ තවමත් වයස අවුරුදු 24ක ක්‍රීඩකයෙක්. ඔහුට ඉදිරියේදී දිගින් දිගටම අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වෙන බව. අනෙක් කාරණාව තමයි ප්‍රධාන පුහුණුකරුවා සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වුණා. ඔහුගේ සේවා කාලය අවසන් කරනවාද, අලුත් පුහුණුකරුවෙකු පත් කරනවාද කියන ප්‍රශ්නේ මතුවුණා. නමුත් චන්දික හතුරුසිංහ මාධ්‍යට සඳහන් කර සිටියා තමන් තමන්ගේ කාර්යභාරය පිළිබඳව සෑහීමකට පත්වන බවත් තමන්ගේ සේවා කාලය නිමවට පත්වන්නේ 2020 නොවැම්බර් මාසයෙන් වන නිසාවෙන් එතෙක් තමන්ගේ රාජකාරිය කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබුණා. නමුත් කියන්නට ඕනේ මතුර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් පුහුණුකරුවෙකු වෙත අවධානය යොමු කර තිබෙනවා. පෝල් ෆාබ්‍රේස් ඒ වගේම ග්‍රාන් කවර් වෙත අවධානය යොමු කර තිබෙන බව අපට නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා. පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස චමින්ද වාස් කැඳවීමට ඉඩ තිබෙන බවත් ඇතැම් විට වාර්තා වනවා. ඒ වගේම ලසිත් මාලිංග සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ කරනවා. ඔහුගේ අනාගතයේ කුමක් වේවිද කියලා ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කතා බහ කොට තමන්ගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ මාධ්‍ය හමුවේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ප්‍රශ්නයක් තමයි නුවන් කුලසේකර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අසනු ලැබුවා සංසද මෙල් මහතාගෙන්. ඒ සම්බන්ධයෙන් ඔහු ලබා දුන් පිළිතුර මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා. සංසද මෙල් මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ මෙහි දෙපැත්තක් තිබෙනවා. ICC හිටපු අංක එකේ පන්දු යවන්නෙක් තමයි නුවන් කුලසේකර කියන්නේ. නමුත් මේ වන විට ඔහු තමන්ගේ ඉහළම රිද්මේ නැති බවත් අප පිළිගත යුතුයි. මේ ප්‍රශ්නයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධයෙන් තමයි ගැටලුවක් තිබෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මේ වැනි ගැටලු නිර්මාණය කරන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේම නැතිනම් තමන්ගේ Facebook පිටුව ඔස්සේ නුවන් කුලසේකර ඊට පසුදින කිසිවක් සඳහන් නොකර තමන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුල්ලක් ලබා ගන්නා ඡායාරූපයක් පමණක් පළ කොට තිබුණා. ඒ අනුව නිහඬ පිළිතුරක් ලබා දුන්නා වන්නට පුළුවන් තමන් කවුද කියලා. නමුත් පිළිගත යුතු කාරණාවක් තමයි නුවන් කුලසේකර මේ වන විට තමන්ගේ උපරිම රිද්මේ නැති බව. කෙසේ වෙතත් ඔහුට තව අවස්ථාවක් ලැබේවි කියලා අපට හිතන්නට අපහසුයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ අවස්ථාව තමයි බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය. එළබෙන 23 වනදා බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකාවේ නායකයා දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ කලමනාකාරීත්වයේ සමගින් දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඉදිරි ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය කොයි ආකාරයෙන් දිය යුතුද, පිටිකරුවන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් කොයි ආකාරයෙන්ද වෙනස් විය යුත්තේ, කොයි විදිහටද කණ්ඩායම වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ විට ලසිත් මාලිංගට එක් තරගයක් ලැබීමට ඉඩ තිබෙනවා. සමුගැනීමේ තරගයක් වෙත ඉන් අනතුරුව කණ්ඩායමේ බොහෝ වෙනස්කම් සිදුවීමට ඉඩ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. බංග්ලාදේශ තරගාවලිය පිළිබඳව කතා කරන විට එක් දින තරග තුනක් පමණයි පැවැත්වෙන්නේ. තරග තුනම පැවැත්වෙන්නේ ආර්.පී. ප්‍රදාස ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රි තරග ලෙස. එළබෙන 26, 28 සහ 31 යන දින තුලදී එම තරගාවලිය තමයි ශ්‍රී ලංකාවේ මීළඟට පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව තමයි නව ශ්‍රීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වන්නේ මදුර.
ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු එහෙනම් මේ ඉරිදා දවසේදී 12 ලෝක කුසලාණය ඔසවනු ලබන්නේ කොමන කණ්ඩායමද කියා අපි ඒ පිළිබඳව ලබන සතියේ සිකුරාදා කතා බහ කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍ය වේදී රංගන සෙනෙවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා හමුවෙමු ලෝක කුසලාණයේ අවසන් මහතනගේ ප්‍රතිඵලත් සමග. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.